ಮಾಡಿದ್ವಿ, ಬೀಗ ಹೂತು ನಿಲ್ಲಕ್ಕಲ್ಲ.
ಸ್ವಾಮಿನಾಥ ಸರ್ ಪರಮಾರ್ಥ ಪ್ರಜ್ಞಾಪ್ತಿಯನ್ನು ಉಪವಾಸ ಕರವು ದೇಶನೆಯ ಸಾಕಚ್ಚಾವ ಕಪಿ ಈಟ ಕಲಿ ಅಹುವ ಏಕ ಜನ ಕರುಣು ಜನಗಂಡು ಗುಡಾಕಾಯ ಉಣಂದೂನ ಏಕಿಂಗ ಮೇ ಸಹೋದರತ್ ಏಕಿದ ಜನಗಂಡ ಕಾರಣಾವಕ್ತಿಯನ್ನು ಪರಮಾರ್ಥ ಜನಾಪಿ ಅಹಲತಿಯನ್ನು ಸತ್ಯ ಪೂಜ್ಯಲೇ ದೆಕ್ಕ ಹಾಂ ಎತ್ತನ ತಿನ ಧಾತು ಹತ್ರ ಸ್ವೀತರಾಯ್ ಸತ್ಯ ಪೂಜ್ಯಲೇ ನೆಹೈ ಕಿಯಲ ಏಕ ಫಿಲ್ಮನ್ನು ತವದುರಟ ಕರೋಟಿಕ ಜನಗಂಡಾಯ್ ಬಳಾಪುರುತ್ತೆ
ಪರಮಾರ್ಥ ಪ್ರಜ್ಞಾಪ್ತಿ ಕಿಯಲ ಮೇ ಅಭಿಧರ್ಮಿ ಪಟಂಗನ್ನು ಕೊಟ್ಟನೆ ಲಂಕಾಲಿ ಮೂಲಿಕ ಮುಗನ್ನನೆ ಆ ಕಾರ್ಯಕ್ತಿಯನ್ನು ಅಭಿಧರ್ಮೆ ಅಂದುನಳದಿಯಲ್ಲ ಚಿತ್ತ ಚೈತಸಿಕ ರೂಪ ನಿರ್ವಾಣ ಓ ಕಿನ ಪರಮಾರ್ಥ ಕಿಯಲ್ಲ ನಮ್ಮ ಅರ್ಥ ದಕ್ಕೀಮ ಕಿಯಾನ್ನಿ ಅದಕ್ಕೆ ಸಮಾನ ಋಗ್ಗೋಟ ಆಡಲೇನೋ ಮೇಮೆತನ ಸತ್ಯ ಪುದ್ಗಲೇಜ್ಞೆ ಧಾತು ಆತರಾತ್ಯಲ್ಲಿ ಮೇಕ ಅವಿದ್ಯಾ ಪೇ ಮುಲಾವಣಿ ಸಾತ್ಮೇ ಮೇಮ ಸತ್ಯ ಪುದ್ಗಲೇ
ಪೇ
ಆತ್ಮಜ್ಞಾ ಕೇಳ ಹಿಮ ಆಡಲೇನೋನಿ ಇಂಗ ಪರಮಾರ್ಥ ಕಿಯಲ ಈ ವಚನೆ ಅಪಿ ವಿಸ್ತರಕರ ನಿಸೆಲ್ಲ ಅಪಿ ದೆನ್ ಈ ಕಥಾವ ಟಿಕ್ಕ ಸಲಕಲ ಬೆಲೂ ಟೇಕ್ಯಾನ್ನಿ ಮೇಮೇ ಈಕೆ ಅದಹಸ್ವೇನೋ ನಿಕಂದಂಗ್ ಮೇ ಕೌರು ಹರಿ ಮನುಷ್ಯ ಇದ್ದಾಕಿನ ಕೊಟ್ಟೆ ಇಸ್ತ್ರೀ ಅದ್ದಾಕಿನ ಕೊಟ್ಟೆ ಮೀ ಏನು ಹೆಂಗೀಮ ಮೇ ವೆರದ್ದಿ ಕೇಳುವಾಗ ಅದಹಸಕ್ಕಿನೋನೇ ಇದೆ ಏಕೆ ಹಿಮ ಅದಹಸಕ್ಕಿನೋ ಇದಕ್ಕೊಟ್ಟೆ ಏಕೆ ನಿಕನ್ ಧಾತು ಹಸೆ ದಕ್ಕಿನೋ ನೀವಾಗ ಏನು ಅದಹಸಕ್ಕಿನೋ ಏ ಧಾತು ಅಪ್ಪ ಇದನ್ ರಾತನ್ನು ಹಂಸೇಕೆನಿದ್ದೆ ಮನಸ್ಸು ಇಟ್ಟ ಪಾಸೆ ಬೆಳುವ ರಾತನ್ನು ಹಂಸೇಕೆನೆ ಎತ್ಕೊಟ ಹೆಮತಿಸ್ಸೆಮ ಸತ್ಯ ವಿಧಿ ದಕ್ಕಿನ ಧಾತು ಹಸೆಮ ದಕ್ಕಿನ ಕೇಳ
ಧಾಸಕ್ತಿಯನು
ಮಿತನಿಗೆ ಯಾರು ವೆಂಕರಗಾನು ನಿಕತ್ತಿಯೇನೋ ಮೇ ಶಾಶ್ವತ ದಕ್ಕೀಮೈ ಏಕೆನು ಮೇ ಮೇ ಸಪ್ತಪುದ್ಗಲ ದಕೀಮಿಯನ್ನು ಮುಖದ ಏನಕ್ಕೆ ಆತ್ಮ ನಿತ್ಯ ಸಂಜ್ಞಾವೈ ಮೇ ಸಂಬಂಧ ಅನಿತ್ಯ ಸಂಜ್ಞಾವ ಸಂಬಂಧ ಮುಖದ ಕೇನಿಕ ತಮ್ಮ ತಿಯನ್ನಿ ದೆನ್ ಅರ ಬುದ್ಧಹಮಿ ತಿಯನು ಮೇ ವಿಪಲ್ಲಾಸ ತುನಃನ ಸಂಧಾನ ಕಲ್ಯ ಸಂಜ್ಞಾ ವಿಪಲ್ಲಾಸ ಚಿತ್ತ ವಿಪಲ್ಲಾಸ ದಿಟ್ಟಿ ವಿಪಲ್ಲಾಸ ಕೇಳ ಏಕೆ ಸಂಜ್ಞಾ ವಿಪಲ್ಲಾಸ ಈ ಹಮೇಕಮ ತವತ್ ಆಕಾರ ಕೀಪೇಕದ ಬೆದನು ಏಕೆಯನ್ನೇ ಅನಿತ್ಯೇ ನಿತ್ಯ ಸಂಜ್ಞಾವಕ್ತಿಯೇನೋ ನಂಗೆ ಅನಿತ್ಯ ದೇಕರಿ ಏಕಡಿಕೇನು ಸಂಜ್ಞಾ ವಿಪಲ್ಲಾಸ ಇಲ್ಲಂಗಟ್ಟೆ ಅಶುಭ ದೇ ಶುಭ ಸಂಜ್ಞಾವಕ್ತಿಯೇನೋ ನಂಗೆ ಏತ್ ಸಂಜ್ಞಾ ವಿಪಲ್ಲಾಸ ಏಕೆಯನ್ನು ವಿಪರೀತ ವೆಚ್ಚ ಸಂಜ್ಞಾವಕ್ ಕೇನು ಎತ್ತಕಟ್ಟೆ ದುಗ್ ದೇಹಿ ಸುಖ ಹೆಂಗೀಮಕ್ತಿಯೇನೋ ಏತ್ ಸಂಜ್ಞಾ ವಿಪಲ್ಲಾಸ ಅನಾತ್ಮದೇ ಆತ್ಮ ಹೆಂಗೀಮಕ್ತಿಯೇನೋ ಸಂಜ್ಞಾ ವಿಪಲ್ಲಾಸ ಇತರೆ ಚಿತ್ತ ವಿಪಲ್ಲಾಸಕ್ಕೆ ಯಾನೇ ತೋಮ ಅನಿತ್ಯ ದೇ ನಿತ್ಯಲೆಸದಕ್ಕಿನೋ ಏ ಸಂಜ್ಞಾವಸ್ಥಾವಿಮ ವಗೇತಿಯೇನ ಸಿತ ಎತ್ತಕೊಟ್ಟೆ ಏಕ ಚಿತ್ತ ವಿಪಲ್ಲಾಸ ವಿಪರೀತವೆತ್ತ ಸಿತ ಕಿಯನಿಕ ವಿಪಲ್ಲಾಸಕ್ಕೆ ಯಾನೇಕ ದೊಡ್ಡ ದಿಟ್ಟಿ ವಿಪಲ್ಲಾಸಕ್ಕಿವ ಅಥೇಮಯ ಅನಿತ್ಯ ದೇ ನಿತ್ಯಲಸೆ ದಿ ದಿಷ್ಟಿವಾಸೆಯನ್ನು ಶಾಶ್ವತವಾಸೆಯನ್ನು ದಕ್ಕಿನೋಣ ದಿಟ್ಟಿ ಪನ್ನಾಸ ಇಲ್ಲಿ ಪಸ್ಸಿ ದುಗ್ಧೇ ಸೆಪೈ ಏಕಾಂತೇನ್ ಸೆಪೆಯಕ್ಕಿಯಲ್ಲ ಸುಡಾ ತದಟ ದಕ್ಕಿನೋಣ ಸಂಜ್ಞಾವಸ್ಥಾವಟ ಹೇಗಿಲ್ಲ ಏಕತ್ತಪ್ಪಕ್ಕಿನೋ ದಿಟ್ಟಿ ಪಲ್ಲ ಎತ್ತಕೊಟ್ಟೆ ಈ ಹತರಾಕಾರೇ ಮರ ಸಂಜ್ಞಾವಸ್ಥಾವಿ ಕೀಪು ಹತರಾಕಾರೇ ಮರ ದಿಟ್ಟಿ ವಿಪಲ್ಲಾಸ ಹೊರಟ ತಿದ್ದೆನು ಓಂ ವಿಪಲ್ಲಾಸ ದುಲಹಗ್ಗನ ಸದಾನಂದನು ಚಿತ್ತ ಸಂಜ್ಞಾ ದಿಟ್ಟಿ ತುನಟ ಹತರ ಹತರ ದುಲಹ ಏಕೆಂಗರ ಧರ್ಮೇಶ್ವರನು ದೇನ್ ಸೋವಾನ್ ಮೇಲೆ ಕೊಟ್ಟೆ ವಿಪಲ್ಲಾಸ ಕೊಟಸಕ್ ಪ್ರಹಾನಿಯದೇನು ಕೇಳ ಎತ್ತಕೊಟ್ಟೆ සෝවාන් වෙනකොට ඉතුරු වෙනවා කියනවා මේ සුඛ සංඥා ඉතුරු වෙනවා කියන. දුක්ඛේ සුඛ සංඥා සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙන්නේ නැහැ කියන. අර ආත්ම සංඥා ප්‍රහාණය වෙනවා. නිත්‍ය සංඥා විපල්ලාස ප්‍රහාණය වෙනවා කියන. ඊපස්සේ දික්ටි වශයෙන් කියනවා දික්ටිත් අර ඒ සාසත දික්ටි ඒවා ප්‍රහාණය වෙනවා. ඉතින් ඔය විපල්ලාසය ගැන තමයි ඔය අපි කතා කරන්නේ. මේ සත්ව පුද්ගලයෙක් නැහැ, ධාතු හතරක් තියෙනවා කියන එක කියලා ඒවට සම්බන්ධ කාරණයක් නේ ඔක. කියන්නේ අර සිතේ විපල්ලාසයක් තියෙනකොට අපි කියනවා එයාගේ එතන වැරදි හැඟීමක් තියෙනවා කියලා. හැබැයි මේක පටලව ගන්න නරකයි. දැන් අපිට ස්ත්‍රියක් පුරුෂයෙක් දැක්කහම ඒ ආකාරයේ එක්තරා ආකාරයක මේ හඳුනා ගැනීමක් වෙන්නේ නැද්ද කියලා. ස්ත්‍රියක් වශයෙන් පුරුෂයෙක් වශයෙන් හඳුනා ගැනීම. දැන් අපි තුන් රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවා. උන්වහන්සේගේ උපාධියන් වහන්සේ ඉන්නවා. එතකොට රහතන් වහන්සේ තමන්ගේ උපාධියන් වහන්සේ උදේ දැක්කහම මේ දානිකන් ඔහේ ධාතු විදිහට දකින්නවාද? එහෙම නැත්නම් මේ උපාධියන් වහන්සේ කියලා යම් ආකාරයකට එක්තරා හැඟීමක් එන්නේ නැහැ. එහෙම නැත්නම් රහතන් වහන්සේකට බුදුරජාණන් වහන්සේ දකින්න ලැබෙනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ කියලා හැඟීමක් ආවේ නැතුව නිකන් ධාතු ගොඩක් කියලා හැඟීම මේ නිකන් පෙවුන තිබ්බොත් ඊට පස්සේ මේ ළඟින් ඉන්නේ බුදුරජාණන් වහන්සේද කියලාවත් දන්නේ නැහනේ. නේද? ළඟින් ඉන්නේ මගේ උපාධ්‍යයන් වහන්සේ කියලාවත් දන්නේ නැහැ. දැන් උදේට පින්ඩ පාතයන්ට පාත්‍රය අරගෙන පෑයන්ද? එතකොට පාත්‍රය ගන්න යනකොට නිකන් ධාතු වගේ පේනවා නම් මේ දැන් පාත්‍රේ තෝරගන්න බැරි වෙනවානේ. එතකොට ওই ධාතු වශයෙන් දකින්නවා කියන එක මේ අංශු ආකාරයක් ගැන නෙමෙයි මේ කියන්නේ. ධාතු කියලා කියන්නේ සාමාන්‍ය අර මම ඉදා විස්තර කළා වගේ දැන් පඨවි ධාතු කිව්වොත් ඒ පාත්‍රයේ තුලින්ම අත්දකින්න පඨවියක් ගැන තමයි අපි කියන්නේ. දැන් ඒක මේ ඒකේ ලොකු පොඩි ભેදයක් වශයෙන් නෙමෙයි කියන්නේ. ඒ පාත්‍රයේම තියෙන බැඳීමට කියන ආබන්ධන ලක්ෂණය. පාත්‍රයේම තියෙන තද ස්වභාවයට කියන පඨවි ධාතු කියලා. ඉතින් අර එතකොට සමහර අය හිතා ගන්නවා මේ එහෙම නැත්නම් සමහර වෙලාවට ධාතු වශයෙන් දකින්නවා සමහර වෙලාවට මේ ඒ පුද්ගලයාව මේ අවශ්‍ය වුණාම එයත් එක්ක මේ ප්‍රතික්‍රියා කරන්න පුද්ගලයෙන් දකින්නයි කියලා
විශේෂ ඥානයක් තියෙනවා කියලා.
ඔව් එහෙම දකින්න. ඔව් විශේෂ ඥානයක් තියෙන වෙලාවට හරි එහෙම දකින්නවා. මේ අනික් වෙලාවට සාමාන්‍ය විදිහට දකින්නයි කියලා අදහසක් එනවනේ. එක්ක එහෙම නැත්නම් රහතන් වහන්සේලාට එහෙම වෙනව ඇති කියලා. දැන් එහෙම වුණත් අපිට එතකොට හිතාගන්න තියෙන අර විශේෂ ඥානෙ තියෙන වෙලාවට හොඳයි. අනික් වෙලාවට නිකන් රහතන් වහන්සේට අවිද්‍යාව තියෙනවා වගේ. අරමුණු කළොත් තියෙනා කියලා. ඒතකොට එතනදී අපි බලන්න ඕනේ දැන් රහතන් වහන්සේගේ වුණ චිත්ත પરම්පරාවක් නිතේ, නාම රූප પરම්පරාවක් නිතේ. නාම රූප પરම්පරාවෙන් තොරව එතන රහතන් වහන්සේ කෙනෙක් අපිට අර්ථ දක්වන්න බැහැනේ. එතකොට දැන් ওই චිත්ත විපල්ලාසේ සංඥා විපල්ලාසේ ඇති වෙන්නේ කොහෙද? සිතක. සිතත් එක්කම හැටගෙන සිතත් එක්කම බින්දල යන්නේ. එතකොට අපි යම් සිතක විපල්ලාස හැටගත්තා නම් අපි කියනවා ඒ සිත අකුසලයට බර සිතක් කියලා. ඒතර විපල්ලාස නැත්තම් එක්කෝ මේ කුසල සිතක් එහෙම නැත්නම් අව්‍යාකෘත සිතක් වෙන්න පුළුවන්. ඒකේ ඉතින් එතකොට දැන් රහත්තන් වහන්සේට අදාළව වුණත් එතකොට යම් පුද්ගලයෙක් දකිනකොට ඒ අවස්ථාවේ සිතක් පහළ වෙනවනේ. ඉතින් ඒ රහතන් වහන්සේට වුණත් පහළ විය හැකි අරමුණු එහෙම නැත්නම් සිතට අරමුණු විය හැකි අරමුණු ගැන දක්වලා තියෙන මූලපරියාය සූත්‍රයේ මූලපරියාය සූත්‍රයේ දක්වලා තියෙනවා මේ එක එක රහතන් වහන්සේ කෙනෙක්ට බුදු කෙනෙක්ට එහෙම නැත්නම් පෘථග්ජනෙක් නොයෙකුත් අරමුණු ආකාරය. එක මුලින්ම දක්වන්නේ පඨවි තේජෝ ආපෝ ආයෝ අරමුණු වෙලා ඊට පස්සේ ඔවුන්ගේ සිතුවිලි රටාවේ සිද්ධ වෙන ආකාරය. ඊට පස්සේ ওই සූත්‍රයේ එක හරියක තියෙනවා මේ රහතන් වහන්සේලට බුදුරජාණන් වහන්සේලට කියන්නේ හැමෝටම මේ දෙවියෝ අරමුණු වෙනවායි. එතකොට මනුස් මේ බ්‍රහ්මයෝ අරමුණු වෙනවායි. ඒව අරමුණු වෙලා ඊට පස්සේ ඔවුන්ගේ සිතුවිලි රටාව ගැන දක්වනවා මේ පෘථග්ජනයන්ටයි රහතන් වහන්සේලටයි වෙනස් ආකාර දෙකක්. පෘථග්ජනයන්ට ඒව අරමුණු වෙන්නේ දෙවියෝ බ්‍රහ්මයෝ. දැන් එතකොට මෙතන මේ ධාතු වගේ කතාවක් නෙමෙයිනේ. දෙවියෝ බ්‍රහ්මයෝ අරමුණු වෙනවා කියන්නේ මොකද්ද මේ කියලා හිතෙන්න පුළුවන්. දැන් සත්‍යයක් නැහැ පුද්ගලයක් නැත්තම් කොහොමද මේ දෙවියෝ බ්‍රහ්මයක අරමුණු වුනේ කියලා. ඉතින් ඒකේ ඒ සූත්‍රේ පේනවා උන්වහන්සේලාට ඒක අභිජානාති කියලා. ඒ කියන්නේ උන්වහන්සේලා ඒක විශේෂයෙන් අරමුණු වෙද්දී විශේෂයෙන් දැනගැනීමෙන් තමයි අරමුණු වෙන්නේ. ඒ ආකාරය ගැන විශේෂයෙන් දැනගැනීමෙන් පුතග්ජනයා ඒක සංජානාති කියලා කියනවා. ඒසොට එහෙම නැතු රහතන් වහන්සේලාට ඉගේ අරමුණු හැටියට ඒක දක්වලා නැහැ ධාතු විදිහට දක්වලා නැහැ. ඊට පස්සේ රහතන් වහන්සේලාට ඒක අරමුණු වෙලා ඒ අවස්ථාවෙන් පස්සේ උන්වහන්සේලා ඒක මඤ්ඤණා කරන්නේ කියලා කියනවා. පෘථග්ජනයෝ ඒක අරමුණු වෙලා සංජානනය කළා ඒක මඤ්ඤණා කරනවා. දැන් තමන්ගේ මේ දරුවෙක් අරමුණු වෙලා පෘථග්ජනයා ඊට පස්සේ හිතනවා මේ මගේ දරුවා කියලා. දැන් රහතන් වහන්සේට ඒ දරුවා අරමුණු වෙලා ඒ දරුවා මාත්‍රෙන් නවතිනවා. හැබැයි දරුවා විශේෂයෙන් දැන නොගත්තා නොවේ. දරුවා ගැන ඊතර හැඳිනීමක් ආවා. එතකොට උපාද්‍යන් වහන්සේව රහතන් වහන්සේ කෙනෙක් දකිනකොට මේ උපාද්‍යන් වහන්සේ කියලා හැඟීමක් එන්න ඕනේ නේද? ස්ත්‍රියක් නම් ස්ත්‍රියක් කියලා හැඟීමක් එන්න ඕනේ. පුරුෂයෙක් නම් පුරුෂයෙක් කියලා හැඟීමක් එන්න ඕනේ. දැන් උන්වහන්සේලාට ශික්ෂාපද තියෙනවනේ ස්ත්‍රියක් කෙරෙහි ඒ ළඟ ඉන්නකොට හැසිරෙන ආකාරය. එතකොට සමහර ශික්ෂාපද වලට බලපානවනේ. එතකොට ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද මේ ඉන්නේ කියලා හැඳිනීමක් තියෙන්න ඕනේ. මේක නිකන් ධාතු වර්ගය කියලා අර සමහර අය දැනන් හිතන් ඉන්න විදියට වුණොත් එහෙම දැන් මේක අඳුරගන්න බෑනේ කවුද ළඟ ඉන්නේ කියලා. ඉතින් ඒ සූත්‍රයෙන් හොඳට පේනවා මේ ස්වාමීන් වහන්සේ ඒක රහතන් වහන්සේලාටත් ඒව අරමුණු වෙලා මේ ඊට පස්සේ මඤ්ඤණා කිරීමක් තමයි උන්වහන්සේලා සිද්ධ කරන්නේ කියලා. ඉතින් අර ඒක හැබැයි අරමුණු වෙද්දී විශේෂයෙන් අරමුණු වෙනවා කියලා අභිජානාති කියලා දක්වලා තියෙනවා. තර ඒ රහතන් වහන්සේලාට අදාළ වේ සිතුවිලි ඇති වෙද්දී උතර අපිට කියන්න බෑ මේ එක වෙලාවක ධාතු වශයෙන් දකින්නයි එක වෙලාවක මේ සාමාන්‍ය ආකාරයකට දකින්නයි කියලා. මොකද එහෙනම් අර ඒ සාමාන්‍ය ආකාරයකට දකින්න වෙලාවේ එහෙනම් එක වෙලාවකට ඥානය තියෙනවා එක වෙලාවකට අවිද්‍යාව තියෙනවායි කියලා නේ කියන්නේ නේද? එතකොට ඒ කියන්නේ සමහර සිත් එක්ක ඥානය සමහර සිත් එක්ක අවිද්‍යාව. ඉතින් එහෙම කියන්න බෑ. ඒ උන්වහන්සේලා හැම අවස්ථාවෙම ඒ ඥානයේ එළඹ සිටිනවනේ. ඉතින් අර ඒ සත්වපුද්ගල කතාව මෙතන මේ ධාතු හතරක් විතරයි සත්වපුද්ගලෙක් නෑ. එහෙම නැත්තම් මේසයක් ගැන කියලා කියන මේසයක් නෑ මෙතන ධාතු විතරයි තියෙන්නේ කියලා. ඒක ඇත්තටම අභිධර්මයේ මේ දැන් අභිධර්ම දේශනාව පටන් ගන්නකොට ත්‍රිපිටකයට අදාළව අභිධර්මයේ එහෙම අර්ථ දැක්වීම යන්නේ නෑ. මේ ඒක උන්ට හොඳට තේරුම් ගන්න ඕනි තැනක් ඒ මොකද්ද මේ කියන්නේ කියලා. මේ තුමේ ධාතු හතරක් විතරයි තියෙන්නේ. එහෙම එක බුදුරන් වහන්සේ කිව්වද කියලා. එතන ඇත්තටම එන්නේ මේ කියන්නේ අපි යමක් ගැන නিত্য සංඥාවෙන් දැකීම යම් අරමුණක් නিত্য ලෙස සිහිවීම එකක්. ඒක මේ අරමුණු වීම තව එකක්. දැන් ස්ත්‍රියක් කියලා හඳුනා ගැනීම එක හැඳිනීමක්. ඒක නියත ස්ත්‍රියක් ඉන්නවා, සාහසත ස්ත්‍රියක් ඉන්නවා කියලා හඳුනා ගැනීම ඒක තමයි නিত্য සංඥා. ඒක තමයි දෝෂი තියෙන්නේ. ස්ත්‍රියක් කියලා හඳුනා ගැනීමේ පුරුෂයෙක් කියලා හඳුනා ගැනීම නෙමෙයි. එහෙමනම් ඒ අර හඳුනා ගැනීමෙන් දෝෂයක් තියෙනවා නම් එහෙනම් මේ රහතන් වහන්සේට දැන් මේ ස්ත්‍රිය හඳුනන්න බෑ, පුරුෂයා බෑ, තමන්ගේ උපාධ්‍යයන් වහන්සේව හඳුනන්න බෑ. එතකොට හරි ප්‍රශ්නයක් වෙනවා රහත් වුණාට පස්සේ. දැන් මේක හොඳට තේරුම් ගන්න. මොකද ඒක ඊට පස්සේ බලපාන විදර්ශනාවේදී දැන් අපි විදර්ශනා වට සම්බන්ධයෙන් මේ රූප බෙදාගනින්දි එම් එතකොට වෙන්නේ අපි මේ අපි වැරදි ලෙස නොගත් තැනක් වැරදි ලෙස අරගෙන ඒක අනවශ්‍ය විදර්ශනාවකට සිත යන්න පුළුවන්. මෙහෙම මම මේ ඉස්ත්‍රියක් කියලා හඳුනවනේ මේක වැරදීනේ. මේ මෙතන ධාතු හතරක් විතරනේ තියෙන්න ඕනි කියලා වැරදි විදර්ශනාවකට යන්න පුළුවන්. ඒක බුදුරණාහි දේශනා කළ තියෙන සාස්වත දෘෂ්ටිය තමයි වැරදි තියෙන්නේ. නියත නිශ්චිත වශයෙන් දකින්නකේ. එහෙම නැත්නම් කොහෙවත් කියලා නැහැ මේ ස්ත්‍රී සංඥා පුරුෂ සංඥා වේ වැරද්දක් තියෙනවා කියලා. දැන් අභිධර්මයේ ධර්ම සංකීපකරණය දක්වනවා උපාදාය රූප කියලා කොටසක් දක්වනවානේ. එතකොට ඒ ධාතු හතරට අමතරව ස්ත්‍රී පුරුෂ ස්වභාවයෝ කියලා උපාදාය රූප තියෙනවා. එතකොට ඒ තියෙන හින්දාමත් අපිට කියන්න පුළුවන් මේක අනන්‍ය වූ ස්ත්‍රීකගේ ස්ත්‍රී ආකාරයක් තියෙන පුරුෂයෙකුගේ පුරුෂ ආකාරයක් තියෙනවා. අන්න ඒ රූප පදනම් වෙලා තමයි ස්ත්‍රී හැඟීම පුරුෂ හැඟීම කියන එක එන්නේ. ඒතර එහෙම අනන්‍ය වූ රූපයක් නැත්නම් අපි හිතමු ධාතු හතරක් විතරයි ඔය අර්ථ දක්වලා තිබ්බ කියලා ධර්ම සංගණි ප්‍රකරණේ. අර එහෙම ස්ත්‍රී භාව රූප පුරුෂ භාව රූප කියලා එහෙම රූපයක් අර්ථ දක්වලා තිබ්බේ නැtei කියලා. අන්න එතකොට නම් කියන්න පුළුවන් එහෙම ස්ත්‍රී හැඟීමක් කියන එක වැරදි කියලා. එහෙම නැත්නම් පුරුෂේ මිනිහෙක් කෙරේ පුරුෂ හැඟීමක් කියන එක වැරදි කියලා. ඔව් දැන් මෙතන අනන්‍ය වූ රූපයක් අර්ථ දක්වලා තියෙනවානේ. ඒතර එහෙම කියන්න බෑ. ඉතින් මේ පරමාර්ථ කියන වචනේ මම ටිකක් මෙතපිටකේ කීප තැනක හොයලා බැලුවා. පරමාර්ථ කියන එක ත්‍රිපිටකේ යෙදලා තියෙන හැටි. පරමාර්ථ කියන එක යෙදලා තියෙනවා දැන් මේ කීප තැනකම. ඔය චුල්ල නිද්දේශ පාලියක තැනක මේ චුල්ල නිද්දේශ පාලිය යෙදලා තියෙනවා මේ ආරද්ධ වීර්යෝ පරමත්තපත්ත්‍ය අලීන චිත්තෝ අකෝසිතවත්තු කියලා ගොඩක් තැන්වල තියෙනවා මේක. ඒක මේ එතන කියන්නේ ආරම්භ වූ විරය ඇතුව පරමත්තපත්ත්‍ය පරමාර්ථයට ප්‍රාප්ත වීම පිණිස කියලා. ඒ කියන්නේ මේ උතුම් අර්ථයට පැමිණීම පිණිස ආරම්භ වූ විරය ඇතුව වාසය කරන භික්ෂුවක් දල්හනික්කම තාම බලුප්පන්නෝ ඒකෝ චරේ කග්ගවිසානක්කෝ කියලා. අර කග්ගවිසාන සූත්‍රයේ එන එකක් මේ චුල්ල නිදේශ පාළිය අර්ථ දක්වලා තියෙනවා. ඒ කියන්නේ මේ ආරම්භ වූ විරය ඇතුව කුසීතනෝ සිටින් යුතුව මේ තාම බලයෙන් සම්පන්නව ඉන්න අර කග්ගවිසානේ කඟවේණෙක් වගේ ඉන්නවා කියලා එක කතාවක් තියෙනවා. ඒකතර මේ ආරද්ධ විරියෝ පරමත්තපත්ත්‍යාති කියලා ඒකේ මේ චුල නිද්දේශය මේ මොකද්ද මේ පරමත්තපත්ත්‍යා කියන්නේ කියලා අර්ථ දක්වනවා. පරමත්තං උච්චති අමතං නිබ්බාන කියලා. පරමාර්ථය යනු අමෘත නිබ්බාණය නිවනයි කියලා කියනවා. යෝසෝ සබ්බ සංඛාර සමතෝ සම්බ උපදී පටි නිස්සග්ගෝ. යම් තියෙනවා නම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීමක් සියලු දේ අතහැරීමක් තණ්හක්කයක් විරාගයක් නිරෝධයක් නිර්වාණයක් අන්න ඒක තමයි පරමාර්ථය කියන්නේ කියලා. දැන් ඔය පරමාර්ථය කියන එක තවත් තිබෙනවා. ඒකේ අට කතාවෙත් එහෙමයි තියෙන්නේ. පරමත්තං අමතං නිබ්බානන්ති. පරමාර්ථය anu අමෘත වූ නිවනයයි. උත්තමට්ඨේන ප්‍රමත්ත. උත්තමාර්ථයෙන් පරමාර්ථය. මේ පරම කියන එකේ දැන් සිංහල මොකද්ද හිතෙන්නේ පරම කිව්වහම?
පරම
භෝජනෙ කියන එක. ඔව් උතුම්ම කියන අදහසනේ පරම ශ්‍රේෂ්ඨ කියන අදහසනේ. ඒතකොට පරම අර්ථය කියලා බුදුදහමේ ත්‍රිපිටකයේ අර්ථ සාමාන්‍යයෙන් මේ වචන නිරූපණය කරන්නේ නිවනට. මිනිහෙකුට සත්‍යයකට වෙන්න පුළුවන් උතුම්ම අර්ථය නිවන. පරම අර්ථය. මේ ඒතකොට ඒක මේ ත්‍රිපිටකයේ යෙදෙන යෙදෙන තැන්වල හැම තැනකම වගේ තියෙන්නේ මේ නිවන කියන වචනයට පරියාය නමක් වශයෙන්.
දැන්
පරමාර්ථ කියලා මේ දැන් ඔන්න මේ පටිසම්භිදා මග්ගේ තියෙනවා පංචක්ඛන්දානං නිරෝධෝ පරමත්තං නිබ්බානන්ති පස්සතෝ සම්මත්ත නියමං ඔක්කමති. පංචස්කන්ධයේ නූපදීම පරමාර්ථ නිවණයයි දකින්නේ සම්මත්ත නියාමයට බැසගනි සෝවාන් වෙනවා කියලා තියෙනවා. පංචස්කන්ධයේ නිරෝධය නිවණයයි යමෙක් දකිනවා නම් ඔහු සම්මත්ත නියාමයට බැසගන්නවා. සෝවාන් මාර්ගයට යනවා. ඒතර එතනත් මේ නිවන කියන එකට ලංකල වචනයක් තමයි පරමාර්ථ කියලා දක්වලා තියෙන්නේ. ඔය මිලින්ද ප්‍රශ්නෙත් ඒ කියන්නේ නාගසේන මහරහතන් වහන්සේ එක්ක ඒ කතාවකදිත් තියෙනවා මේ එරිතාංචේ මහරජ අඥානිච අනේකානි දේවකෝටි සතසහස්ථානි ගිහි අගාරිකෝ කාමභෝගිනෝ සන්තම් පරමත්තං නිබ්බාණං සච්චිකරිසු. අර මිලින්ද රජතුමා අහනවා මේ නිවන කියන එක මේ භික්ෂුන් වහන්සේලා විතරද තවත් ඒ ගිහියෝ එහෙමත් ඒක සාක්ෂාත් කළාද කියලා. එතකොට ඒකට උත්තර දීලා කියනවා මේ ගිහියෝ විතරක් නෙමෙයි අනේකානි දේවතා කෝටි සතසහස්සානි කියන්නේ භික්ෂුන් වහන්සේලා විතරක් නෙමෙයි දෙවිවරු කෝටි ගණන් ගිහි අගාරිකා ගිහියොත් මේ ගෙවල් වල වසන කාමභෝගී ගිහියොත් සන්තම් පරමත්තන් නිබ්බාන සත්‍ය කරින්සෝ සාන්ත වූ පරමාර්ථෝ නිවන සාක්ෂාත් කළාය කියලා මේ මිලිඳු රජු මේ නාගසේන මහරහතන් වහන්සේ මිලිඳු රජතුමාට පිළිතුරු දෙනවා. එතකොට මේ ඒ තැන්වලිනුත් පේන තියෙනවා මේ පරමාර්ථ කියන වචනේ භාවිතා වුණේ නිවන සඳහා පර්යාය වචනයක් වශයෙන්. පරමාර්ථය කියන වචනේ ගත්තත් බලන්න. මේ දැන් අද කාලේ භාවිතා වෙන්නේ කොහොමද?
අද කාලේ
චිත්තසෛතසික රූප නිබ්බාන කියන ඒ වටනේ. දැන් ඒ කියන්නේ මේ ඔය චිත්තසෛතසික රූප කිව්වහම මොනවාද? ස්කන්ධ. ස්කන්ධනේ. පංචස්කන්ධේ ම තමයි චිත්තසෛතසික රූප කියලා කියන්නේ. නාම රූප කිව්වොත් පංචස්කන්ධේ. එතකොට දැන් පංචස්කන්ධයේ ඒ අද කාලේ භාවිතා වෙන අර්ථය තමයි මේ බෙදාගෙන වගේ ගියාම එහෙම නැත්නම් තවත් නොබෙදිය හැකි අනන්‍ය වූ ධර්මයක් කියන එක. ඇත්තටම ලෝකේ පවතින විද්‍යමාන වෙන අනන්‍ය වූ ධර්මයක් කියන අර්ථයෙන් පරමාර්ථයක් කියන අර්ථයෙන් පාවිච්චි වෙනවා. ඒක වචන මේ වශයෙන් මේ පොඩි දුර්වලතාවයක් තියෙනවා මේ. මොකද දැන් බලන්න පංචස්කන්ධේම අඩංගු වෙන්නේ ඒක එක ස්කන්ධයක අඩ සංස්කාර ස්කන්ධය කියලා තියෙනවා. ඒකේ ඒක යටත් සංග්‍රහ වෙනවා කෙලෙස්. කෙලෙස් ධර්ම නේද? දැන් පංචස්කන්ධය ගොහම රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. එතකොට ඒකේ අර සංස්කාර ස්කන්ධය ඇතුලේ අපි සංග්‍රහ කරනවා කෙලෙස් කිව්වහම ලෝභ, ද්වේෂ, මෝහ, ඊර්ෂ්‍යා, ක්‍රෝධය, වෛරය, මච්චරිය, මසුරුකම කියන ඒවා. එතකොට දැන් අර විදිහට ගත්තහම දැන් පරමාර්ථ කියලා කියන්නේ පංචස්කන්ධයත් අර චිත්තසෛතසික රූප කියලා නිකුයි පංචස්කන්ධය. එතකොට මේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, ලෝභය, ද්වේෂය ඕවත් පරමාර්ථ. දැන් සංඥා, වේදනා වගේම විඥානය වගේම අර ප්‍රඥාව ඒ වගේ කුසල ධර්ම, කරුණා, මෛත්‍රිය වගේ මාර ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය කියන ඒවා චෛතසිකනේ. ඒවත් එතකොට පරමාර්ථ කියලානේ ගන්නේ. දැන් ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය එකට පරමාර්ථ කියන එක හරිද? නිකන් මේ පරමාර්ථය කියන වචනේ තේරුම මොකද? උතුම් මාර්ගය. ඒතර ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, ලෝභය වගේ නිකන් දැඩි අකුසල් වලට අකුසල් වලට පරමාර්ථ කියලා කිව්ව වගේ එකක් වෙන්නේ මේක. නිකන් ඒක හරි නෑ නිකන්. ඒවට අපි බුදුදහම පාවිච්චි කරන්නේ ස්කන්ධ, ධාතු, ආයතන කියලා තමයි ඕවට අර්ථ දක්වලා තියෙන්නේ ත්‍රිපිටකේ. පරමාර්ථ කියන වචනේ ඕවට භාවිත වුණේම නැහැ බුද්ධ කාලේ. බුද්ධ කාලේ භාවිත වුණේ නැහැ. මේ හැබැයි පස්සේ කාලේ අර කතා වස්තූප කරන්නේ මේ එක්තරා ආකාරයකින් භාවිත වුණ ඔය ස්කන්ධ වලට පරමාර්ථ කියන වචනේ. එතන ඇරෙන්ද මේ මුල ත්‍රිපිටකයේම කියන්නේ බුද්ධ කාලේ. දැන් කතා ස්තූපකරණයේ සංග්‍රහ වුණේ බුද්ධ වර්ෂ 200 200න් පස්සේ බුදුරන් වහන්සේගේ නාය ක්‍රමයේ අනුව ගිහිල්ලා තමයි මොග්ගලීපුත්ත මහරහතන් වහන්සේ තුන්වෙනි ධර්ම සංග්‍රහව කාලේ ඒක සංග්‍රහ කළේ. එතකොට ඒක බුද්ධ වර්ෂ 200න් 215න් පස්සේ අශෝක රජතුමාගේ කාලේ. එතකොට ඒ එතන අර මේ පුද්ගලවාදය නිෂේධනය කරන්නට මොග්ගලීපුත්ත මහරහතන් වහන්සේ මේ අහනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. කියන්නේ පරමාර්ථ වශයෙන්, සත්‍ය වශයෙන් මේ ආත්මයක් පුද්ගලෙක් දකින්න ලැබෙනවද කියලා අර පරවාදීන්ගේ මිත්‍යා දෘෂ්ටියෙන් අහන හැටියට අහන. පරමාර්ථ වශයෙන්, සත්‍ය වශයෙන් පුද්ගලෙක් දකින්න ලැබෙනවද කියලා. දැන් සමහර අයගේ මිත්‍යා දෘෂ්ටියක් තියෙනවනේ පුද්ගලෙක් ඉන්නවා. ඒ එතන අදහස් කරන්නේ පුද්ගලෙක් ඉන්නවා කියලා මේ ආත්ම වශයෙන් සාස්ත්‍රත පුද්ගලයෙක් ඉන්නවා කියලා අනිතිරතක විශ්වාස කරන Hindu යෝගීන් එහෙම ඉන්නවා. භවෙන් භවයට ගමන් කරන ආත්මයක් තියෙනවා කියලා. එතකොට මේ පරමාර්ථ වශයෙන් එහෙම පුද්ගලයෙක් ඉන්නවද කියලා අහනවා. එතකොට අරගොල්ලෝ මේ ඔව් කියලා කිව්වොත් හරි ඔව් නෑ කියලා එක එක උත්තර දෙනවා. ඔකේ මේ ඒක අහනවා. ඊට පස්සේ දැන් සත්‍ය වශයෙන් මේ පරමත්තතෝ කියලා වචනේ යොදන්නේ පරමාර්ථ වශයෙන් මේ કોઈ රූප, වේදනා, සංඥා ආදී වශයෙන් ඔබ කියන පුද්ගලයා දකින්න ලැබෙනවද කියලා අහනවා. ඒකේ ඒක විවිධාකාරයෙන් මේ ප්‍රශ්න අහනවා. දැන් එතන මේ පරමත්ත කියන වචනේ උදනවා මේ සත්‍ය වශයෙන් කියන වචනෙත් එක්ක ඇඳලා. සච්ඡතෝ පරමත්තතෝ කියලා. සත්‍ය වශයෙන් පරමර්ථ වශයෙන් මේ පුද්ගලයෙන් දකින්න ලැබෙනවාද කියලා අහනවා. ඒ සමහර තැන්වල මේ ඒ ඒ පොය පාලි පෙළේම එනවා. ඊට පස්සේ මේ රූප වේදනා ආදී ඒ පරමාර්ථ වශයෙන් දකින්න ලැබෙනවා වගේ ඒවා සත්‍ය වශයෙන් දකින්න ලැබෙනවා වගේ ඔබේ පුද්ගලයාත් ඔබ කියන පුද්ගලයාත් එහෙම දකින්න ලැබෙනවාද කියලා අහනවා. අන්න එතනදී තමයි ටිකක් එන්නේ මේ පරමාර්ථ අර රූප වේදනා සංඥා ඒ පංචස්කන්ධේට ඒ පරමාර්ථ කියන වචනේ ටිකක් යෙදුවා වගේ පේනවා. එහෙම ඇරෙන ත්‍රිපිටකයේ වෙන කොහෙවත් නැහැ. මේ කියන්නේ බුද්ධ කාලේ පාවිච්චි වෙලා නැහැ. මේක දැන් බුද්ධ කාලෙන් පස්සේ. ඒතර එතනත් යොදන ඒ ආකාරයක් තියෙනවා. එතන යොදන්නේ මොග්ගලිපුත් මහ රහතන් වහන්සේ සත්‍ය වශයෙන් කියන වචනේත් එක්ක හැමතිස්සෙම යොදන්නේ. ඒ කියන්නේ දැන් අපි දුක්ඛ සත්‍ය කියලා එහෙම කියන්නේ. දුක්ඛ සත්‍ය කියලා ඇයි ඒකට දුක්ඛ සත්‍ය කියන්නේ?
ඇත්ත නිසා.
ඔව් ඒ කියන්නේ මෙහෙම දුකක්
තියෙනවා.
මෙහෙම දුකක් කියලා දෙයක් ලෝකේ තියෙනවා. දුක කියන්නේ නිකන් හිතෙන් මවා ගන්න දෙයක් නෙමෙයි. ඒක සත්‍යව අත්විඳින දුකක් තියෙනවා. ඒතර දුක්ඛ නිරෝධය කියලා එකක් කියනවනේ. දුක්ඛ නිරෝධ සත්‍ය කියලා කියන්නේ. ඒකෙන් මිදුණු අවස්ථාවක් තියෙනවා. දුක්ඛ නිරෝධේ සත්‍ය. දැන් උදාහරණයක් ගන්න කවුරු හරි කිව්වොත් මෙහෙම එකක්. මේ රූප කියලා එකක් නැහැ. මේ රූප කියලා එකක් නැහැ. මේ රූප කියලා ඔය ටිකක් තර්කයෙන් කියන්න පුළුවන් ටිකක් එහෙට මෙහෙට කළා. මේ රූප කියන එකක් නැහැ. මේ ඔක්කොම අපි හිතෙන් තමයි හදාගන්නේ. අපේ හිතේනේ මේ තියෙන්නේ මේ රූප. මේ දැන් අපි මතක් කරන එකක් ගැන කියලා. දැන් ඔන්න අපි මේ යමක් දකිනවා. ඊට පස්සේ කියනවා අපි දැන් අස්වාහගෙන ඒ කර්මණු කරනවා. එතකොට මේ අපේ මතකයේ විතරයි මේ තියෙන්නේ රූපයක් කියලා දෙයක්
නැහැ.
මේවා මේ හිතෙන් හදාගන්නේ මේ වස්තු කියලා මේ 아무තු විදිහට ඔක කියන්න පුළුවන් තර්ක විදිහට කියන්න පුළුවන්. ඒතර එයා මොකද්ද කියන්නේ? එයා කියන්නේ සත්‍ය වශයෙන් තියෙන නාම ධර්ම විතරයි රූපයක් කියලා එක
නෑ.
එතකොට අර බුදුරණන් හන්සේ කිව්ව පංචස්කන්ධයම තමයි දුක්ඛ සත්‍ය කියලා. පංචස්කන්ධය, පංච උපාදානස්කන්ධය දුක්ඛ සත්‍ය කියලා. එතකොට අර නොකිය කියන්නේ මොකද්ද? රූපය කියලා දුක්ඛ සත්‍යයක් නෑ කියලා. නාමය කියලා තියෙනවා රූපය කියලා නෑ. සමහර අය මෙහෙම කියනවනේ. දැන් ඔය බටහිර වෛද්‍යවරු වගේ මේ සිත කියලා මහා විකාරයක් එහෙම එකක් නෑ. මේ ඔක්කොම මුලින් යන්නේ වැඩේ නේද? ඒගොල්ලෝ මොකද කියන්නේ? නාමය කියලා එකක්
නෑ.
රූපේ තමයි තියෙන්නේ. එතකොට එතන කියන්නේ සත්‍ය වශයෙන් ඒගොල්ලෝ කියන්නේ සත්‍ය වශයෙන් රූපය කියලා දෙයක් තියෙනවා. නාමය කියලා දෙයක්
නෑ.
එතකොට එහෙම නෙමෙයි බුදුරජාණන් වහන්සේ කිව්ව පංචස්කන්ධය ගැන. මොකද රූපය කියලා දෙයක්ත් තියෙනවා. නාමය කියලා දෙයක්ත් තියෙනවා. ඒ කියන්නේ ස්කන්ධ කියලා එකක් තියෙනවා. ඒක දුකයි. එතකොට ඒක සත්‍යයක් කියන්නේ ඒක නිසා. දැන් සත්‍යයක් කියලා කියන්නේ ඇත්තටම කවදා හරි එක්ක තිබුණා, දැන් වර්තමානයේ තියෙනවා, අනාගතේ හට ගන්න තියෙනවා. ඒකයි අපි සත්‍යයක් කියන්නේ. සත්‍යයක් කියන එකෙන් අදහස් කරන්නේ මේ මොහොතේ හැම තිස්සෙම තියෙනවා කියන එක. ඒ කියන්නේ අතීතයේ තිබ්බනම් එහෙම නැත්තම් තියෙනවනම් දැන් අපි ගමු කායික වේදනාවක් අපි විඳින කියලා. ඒ වේදනාව අපි කියනවා දැන් කාට හරි කට්ටක් ඇන්නොත් කකුලට හරි ඇඟට හරි ඕනම කෙනෙක්ට මේ වේදනාව දැනෙනවනේ.
රහතන් වහන්සේට
දැනෙනවා. රහතන් වහන්සේටත් දැනෙනවා. කාට වුණත් දැනෙනවා. එතකොට කාට හරි කියන්න පුළුවන්ද වේදනාව කියන එක සිතෙන් මවාගත් එකක් කියලා?
නෑ.
නෑ. සමහර අය කියන්නේ ඕක ඔයාගේ හිතලුවක් විතරයි. ඔයාගේ හිතලුව ඕක හැත්තැල්ලා දාන්න මේ එහෙම එකක් මේ ඕක මේ දැන් ඔන්න ලෙඩක් හැදුනහම මිනිහෙක් ගිහිලා සමහර අය කතා කරනකොට කියනවනේ ඔයාට ලෙඩක් නෑ ඔයා ඕක හිතෙන් ඔය මේ අල්ලන් ඉන්නේ ලෙඩක් නෑ කියනවා. හරි. එතකොට අර මනුස්සයා මොකද
කියන්නේ?
නෑ කියනවා. එයා කියනවා මටනේ දැනෙන්නේ කියනවා. හරි. ඔයා ඒක මට තමයි රිදෙල්ල දැන. ඔයාට තේරෙන්නේ නෑනේ මේ මගේ තියෙන පහසුව කියනවා. තේරෙනවද කියන එක? එතකොට අරයා කියන්නේ සත්‍ය වශයෙන් ඔයාට ලෙඩක් ඔයාගේ කයේ මුකුත් වෙනසක් නෑ. අරයා කියනවා නෑ මට දැනෙනවනේ කියලා. හරි. ඒ වගේ තමයි දැන් කටුවක් ගන්න කටුවක ඇනෙන එකෙන් ප්‍රත්‍යක්ෂ වෙන එක. රහතන් වහන්සේට ඇන්නත් ලෝකෙ මොන සත්‍යයකට ඇන්නත් රිදෙනවා. ඒතකොට වේදනාවක් කියලා දෙයක් අවහරි කිව්වොත් එහෙම එකක් නැහැ. ඕවා හිතෙන් මවාගත් එකක් කියලා. හරිද? නෑනේ. එහෙනම් අපිට ඒක මවාගන්න එක්කනට කියන්නේ හරි මම කටුවෙන් අයිනෝ ඔයා මවාගන්න නැතුව ඉන්න මේ වේදනාව කියලා. එයාට පුළුවන්ද?
බෑනේ.
ඒතකොට අන්න ඒකට අපි කියන එක නිසා සත්‍යයක් කියලා. එතකොට සත්‍ය සත්‍යාර්ථයෙන් පරමාර්ථයෙන් කියලා මොග්ගලී පුත් මහ රහතන් වහන්සේ යෙදුවේ ඒකයි. මෙහෙම රූප වේදනා ආදී සත්‍ය වශයෙන් විද්‍යමානයි. සත්‍ය වශයෙන් විද්‍යමානයි. ඒවා ලෝකේ පැවතුනා, පවතිනවා, දැන් පවතිනවා එහෙම කියන එක. එතකොට ඒක මේ උන්වහන්සේ ප්‍රශ්නේ අහන්නේ මේවා මේ අමුතු පොඩි දේවල් හැටියට නෙමෙයි. අමුතු පොඩි දේවල් හැටියට නෙමෙයි. ඒ කියන්නේ නොපෙනෙන දේවල් හැටියට නෙමෙයි. මේවා සත්‍ය වශයෙන් අපිට දැනෙනවා වගේ. තව විනාඩි 5කින් විතර ගියාම නේද? මේ අපිට මේ සත්‍ය වශයෙන් දැනෙනවා වගේ මේ ඔබ කියන පුද්ගලයාත් සත්‍ය වශයෙන් දකින්න ලැබෙනවාද කියලා අහන්නේ. ඒතර මේ උන්වහන්සේ අර අනුකවාදයකට පරමාණුකවාදයකට ගිහිල්ලා නෙමෙයි ඒ අහන්නේ. මේ මේවා සත්‍ය වශයෙන් අපිට අත්විඳින්න ලැබෙනවා වගේ ඒ අර්ථයෙන් එතන පරමාර්ථ කියන වචනේ යොදලා තියෙනවා. එතන ඇරෙන්නේ වෙන ත්‍රිපිටකේ ස්කන්ධ වලට පරමාර්ථ කියලා එදුවේ නැහැ. මොකද ඒ වචනෙම තේරෙනවා පරම අර්ථය කියන්නේ උතුම් අර්ථය කියන එක. යොදන තැන්වල තියෙන නිවන කියන එකට පරයාය නමක් හැටියට. ඉතින් අර මේ අර බුදුරණන්තර සූත්‍රයක දේශනා කළා තිබ්බ අර මේ යමෙක් වචන වරද්දලා බණ කියනවනේ. වචන වරද්දපු වචනේ යෙන් එහෙම බණ කියනවා නම් වැරදි පද සහිතව ඒකෙන් වෙන්නේ මොකද ඒකේ අර්ථයත් විකෘති වෙනවා. දැන් බොහෝ පෞත් රැස් කර ගන්නවා කියලා. අහන එක්කෙනත් නොමග යනවා. ඒ කියන්නේ දැන් සමහර අය පද ව්‍යංජන එක එකකට පෙළලා කිව්වොත් එහෙම නැත්නම් ඒතර පද ව්‍යංජනෙම වැරද්දුවට පස්සේ ඒ කියන්නේ පාලි පාඨයම වැරද්දුවට පස්සේ ඒකෙන් ගම්ම වෙන අර්ථයක් තියෙනවනේ. ඒකත් ඔක්කොම අවුල් වෙනවා. මේ ඒබුදනහස කියනවා මේ 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 දෙකක් තියෙනවා බොහෝ පෞරස් කරන කියලා. වැරදියට යදූ පදමාලාවයි වැරදියට යදූ පදමාලාව නිසා වැරදියට අර්ථ නිරූපණය වන වාක්‍යයි. ඒ දෙකෙන්ම මේ බුද්ධ ශාසනේ සද්ධර්මයේ අවුල් වීම පිණිස පවතිනවා කියලා දේශනා කරනවා. ඉතින් ඒක නිසා පරමත්ත කියන වචනේ අපි යොදන්න ඕනේ ත්‍රිපිටකයේ තියෙන විදිහට නිවන කියන එක. අර රූප ඒවට මොකද්ද යොදන්න ඕනේ වචනේ? මේ වේදනා ඔය චෛතසික වලට අපි කියන්නේ ස්කන්ධ. එහෙම නැත්නම් ධාතු, ආයතන. ඒ වචනේ තමයි ඒවට යොදන්න ඕනේ. අරක අරකට දැන් කාලේ ඈඳිලා තියෙන වැරදි විදිහකට ඒක ඒතන වචනේම දෝෂයක් තියෙනවා. දැන් කාට හරි හිතෙන්න පුළුවන් නෑ මේ වචන විතරයිනේ මේ කියලා. එහෙම නෑ අර බුදුරණන් හන්සේම කියලා තියෙනවා. මොකද මේ වචන වලින් මිනිස්සුන්ට අර්ථයක් සිතට එනවනේ. එතකොට ඒ වචන යෙදිය යුතු ආකාරයක් තියෙනවා. අන්තිමට බැලුවහම මේ වචන අපි ඔක්කොම අතහරින්න ඕනේ. ඒ වුණාට මේ මාර්ගයේ යද්දී ඒ වචන වල අර්ථ මිනිසු භාවිතා කරන අර්ථ බුදුරණන්හන්සේ පාවිච්චි කරපු අර්ථෙත් එක්ක ගැලපෙන්න ඕනේ. ඉතින් ඒකයි අර මුලින් කිව්වේ රහතන් වහන්සේ මේ වස්තු වශයෙන් දකින්නේ අර ඒ කතාවේ ලොකු දෝෂයක් තියෙනවා. මොකද ඊට පස්සේ අනවශ්‍ය දෙයක් දර්ශනා කරන්න යනවා. දැන් තව එකක් මම කියන්නේ දැන් ඇහැ කියලා ගන්නකො දැක් ඇහැ කියලා ගත්තොත් මේ දැන් අපි කියනවානේ මේ සමහර අය දැන් ඇහැ කියන එක කියනවා. අනිත් කොටසක් කියනවා ප්‍රසාද රූපේ තමයි ඇහැ කියන්නේ කියලා. ඇස්සේ සමහර අය හිතාගෙන ඉන්නවා මේ මාංශ මස් ඇස. දැන් බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රය එහෙම කියවනේ චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්ත උපජ්ජමාන උපජ්ජති කියලා. එතකොට මේ ඒ වාක්‍ය තේරුම තමයි ඇස කියන්නේ ලෝකේ ප්‍රිය දෙයක්, මිහිරි දෙයක්, ඒ කෙරෙහි තණ්හාව උපදින්නේ උපදින්නේ වේ කියලා තමයි මේ වාක්‍ය තේරුම. කියන්නේ ඇස කෙරෙහි තණ්හාව උපදින. කන කෙරෙහි තෝ අනික් ධර්ම ඔය සතිපට්ඨාන සූත්‍රයේ 60ක් විතර දක්වලා තියෙනවා අපේ තණ්හාවට ගෝචර වෙන අරමුණු වශයෙන්. එතන එතන ඇස කියන්නේ මොකද්ද?
මස්
ඇසද කියලා ප්‍රශ්නයක් එනවනේ. එහෙම නැත්නම් ප්‍රසාද ඇසද? දැන් අපි ඇස කියන එක අපි මේ කර්ත විග්‍රහයන්ට ගිහිල්ලා අන්තිමට කේක කතා තියෙනවානේ. මේකේ චක්ක ප්‍රසාදයක් තියෙනවා. මේක දකින්න ඕනේ මේකේ අනිත්‍යතාවය ගැන කියලා. ඉතින් මේ හැබැයි දැන් මෙතන කියනවා මේ ඇස කෙරෙහි අපිට කෙලෙසයක්
උපදිනවා
කියලා. දැන් අර ඇස කියන්නේ ප්‍රසාද රූපය කියලා ගත්තොත් ඒකෙහි කෙලෙසයක් උපදින්න පුළුවන්ද?
බෑ.
මොකද ඒක දකින්නේ
නැහැ.
ඒක සාමාන්‍ය මිනිහෙක් දකින්නේ නැහැ. දකින්නේ කොහොමද දකින්නවනම්
මස්සෙ
නෑ මං කියන්නේ ප්‍රසාද රූපේ දකින්නවනම් දකින්නේ කොහොමද
සමාධිය
එක්කෝ වෛද්‍යවරේ මොකක් කරේ අනික්ෂකෙන් කපල දකින්න
ඕනේ
එහෙම නැත්නම් මේ සමාධි ආලෝකෙන් අර දිබ්බ චක්කු ඥානයෙන් වගේ දකින්න ඕනේ එතකොට සමාධි ආලෝකයෙන් දකින්න වෙලාවට කෙලෙසයක් හට ගන්න පුළුවන්
බෑ
ඒ වෙලාවට සිත සමාධියනේ ඒලාට හට ගන්න බෑ මේ එක්කෝ ඒ දැක්ක එක පස්සේ අරමුණ වෙලා හට ගන්න
ඕනේ
ඉතින් දැන් මේ මං පට්ටානේ තියෙනවා ආරම්භන වශයෙන් මේ එක එක ධර්ම එක එක ධර්මයට ප්‍රත්‍ය වෙන හැටි දක්වන. ඒකේ ඒකේ තියෙනවා මේ අව්‍යාකෘත ධර්මයන් කුසල අකුසල ධර්මයන්ට ප්‍රත්‍ය වෙන කොටසේ ආරම්භන වශයෙන්. ඒ පට්ටානේ මුල් කොටසේ තියෙන්නේ. ඒ කියන්නේ අව්‍යාකෘත ධර්මයක් අව්‍යාකෘත කිව්වහම මොනවාද?
කුසල අකුසල
නොවන විපාකත්
නොවන.
නේ අව්‍යාකෘත කිව්වහම මේ විපාක
විපාකයි
වෙනවා මේ කුසල කුසල නෝන මේ එතකොට අව්‍යාකෘතක රූපෙත් අයිති වෙනවා රූපෙත් අයිති වෙනවා එතකොට මේ රූප ධර්ම දැන් මේ මේ දැන් කියන කුසල සිතකට අරමුණු වෙනව දක්කලා තියෙනවා මේ 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 පට්ටානේ ආරම්භන ප්‍රත්‍ය නිද්දේශේ. ඒක දක්වනවා කුසල සිතට මේ අරමුණු වෙනවා මේ මෙහෙම තියෙන අබ්බයකතෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ආරම්භන පච්චේන පච්චේ. ඒ කියන්නේ අව්‍යාකෘත ධර්මය කුසල ධර්මයට ආරම්භන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා ඒක දක්වනවා මේ මුලින් දක්වනවා සේක්ෂය නිවන් දැක්කාය. නිවන ප්‍රත්‍යවේක්ෂා කරන අවස්ථාව. ඊට පස්සේ මේ ඒක මුල් හරිය තේරෙන එකක් නෑ කින්ද මම කියන්නේ. මෙන්න මෙහෙම තියෙනවා ඊළඟට සේක්කාම පුතර්ජනාව චක්කුන් අනිච්චසෝ දුක්ඛතෝ අනත්තතෝ විපස්සන්ති. සේක්සේක් හරි සේක පුද්ගලෙක් හරි පුතර්ජනෙක් හරි ඇස අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් විපස්සනා කරනවා. එහෙම නැත්නම් කන, නහය, දිව, කය, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශය මේ ආදී දේවල් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස විපස්සනා කරන වෙලාවකට මොකද වෙන්නේ මේ ඒ කියන්නේ අර අභ්‍යකට ධර්මයේ තමයි කුසලයට අරමුණු වෙන්නේ දැන් අර මතක් කරගන්න අර චිත්තානුපස්සනාව අපේ විඥානය කියලා මං කිව්වේ අර අරමුණකින් තොරව විඥානයක් හටගන්නේ
නෑ
ඒතොර මේ කියන්නේ මේ අනිත්‍ය ලෙස යම් මොහතක දකින කුසල සිතකදී ඒ සිතේ අරමුණ මේ ඒතොර ඒ අරමුණ මේ 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 ඒ අරමුණ මේ يعني ඇස කන දිව කය ආදී අරමුණ යම් වෙලාවක අනිත්‍යස දකින්නයි කියලා කියන්නේ මොකක්ද? එතකොට අභ්‍යකෘත ධර්මයක් කුසල ධර්මයකට අරමුණු වෙලා කියන එක. අරමුණුතර
කුසල ධර්මයකට
අරමුණු වෙලා අරව රූප කියන්නේ අභ්‍යකෘතනේ. එතකොට මේ එක කියනවා මේ සේක්සේක් හරි පුතග්ජනෙක් හරි මේ ඇස අනිත්‍ය ලෙස දුක් ලෙස අනාත්ම ලෙස දකින්න වෙලාවක ඒ ආරම්මන ප්‍රත්‍යාකාරය තමයි වෙන්නේ. දැන් රහතන් වහන්සේ කෙනෙක් ඇස අනිත්‍ය ලෙස දකිද්දි එතනදී අපි කියන්නේ මේ අභ්‍යකෘත ධර්මයක් අභ්‍යකෘත ධර්මයකට කියලා. මොකද රහතන් වහන්සේට කුසල අකුසල සිත් කියලා එකක්
නැහැ.
ඊට පස්සේ ඔතන මේ යටින් තියෙන අභ්‍යකට ධම්මෝ අකුසලස්ස ධම්මස ආරම්මන පච්චේන පච්චයෝ කියලා. ඒ කියන්නේ අකුසල ධර්ම මේ අව්‍යාකෘත ධර්මයක් ඔය රූප වගේ දෙයක් අකුසලයටත් ප්‍රත්‍ය වෙනවා. ඒකෙන් දක්වනවා මෙන්න මෙහෙම. මේ චක්කුන් අස්සාදේති කියලා. එතකොට චක්කුන් අභිනන්දති. තං ආරබ්බ රාගෝ උපජ්ජති, දික්ඛි උපජ්ජති. ඒ කියන්නේ ඇස ආස්වාදේ කරනවා, ඒක අභිනන්දනය කරනවා, ඒ කරඹය රාගේ උපදිනවායි, දික්ඛිය උපදිනවායි. ඒ වගේම තියෙනවා අනික් ඉන්ද්‍රිය ඔය ආයතන ඔක්කොම තියෙනවා. සෝතේ ගාහනේ ජීවහය කාය රූප සද්ද ඒවත් අභිනන්දනය කරනවා ආස්වාදේ කරනවා. ඒව කෙරෙහි දික්ටි විචිකිත්තා උපදිනවා කියලා තියෙනවා. දැන් උඩින් දැක්කේ කුසල සිතක් ඇති වෙන හැටි රූපය අරමුණු කරනවා. මෙතන දක්වන්නේ එතරම් යට ඡේදේ ඇස කියන එක ආස්වාදේ කරනවා. එතකොට එතන අකුසල සිතක්. එතකොට දැන් මේ සිත් දෙකේම අරමුණු මොනවාද?
ඇස.
ඔව් ඇස සහ අනික් කන නාසය ඒව. අරමුණු වශයෙන් මෙතන දක්වලා තියෙන සමාන විදියට. හරි? එතකොට අකුසල සිතටත් ඇස අරමුණු වෙනවා, කුසල සිතට අරමුණු වෙනවා. ඇස අරමුණු. කුසල සිතේ ඇස අනිත්‍ය ලෙස දැක්කා. අකුසල සිතේදී ඒක නිත්‍ය සංඥාවෙන් ඒක අභිනන්දනය
කරනවා.
දැන් මේක බැලුවම මොකද්ද තේරෙන්නේ? ඇත්ත කියන එක අපිට සාමාන්‍ය ජීවිතේ අරමුණු වන දෙයක්ද නොවන දෙයක්ද?
වෙන
දෙයක්නේ නේද? මේ ඒ කියන්නේ අකුසල සිතටත් අරමුණු වෙනවානේ. මේ දිට්ඨිය උපදිනවා, ඔය කෙලෙස් උපදිනවා කියලා
තියෙනවා.
කුසල සිතටත් අරමුණු වෙනවා. එතකොට එහෙනම් මේ අනිත් එක මේ මේ ඡේද දෙකේ මේ මුළු පට්ටාණයෙම මෙහෙම තියෙනවා. හැම තැනම තියෙන ගොඩක් තැන්වල. ඡේද දෙකේ උඩ කියලා නැහැ චක්කු ප්‍රසාදය කියලා. යට ඡේදෙට කියලා නැහැ මාංශ චක්සුසේ කියලා. දෙකම චක්කු කියලා දාලා
තියෙනවා.
දැන් උඩ අනිත් ලෙස දකින්න චක්කු ප්‍රසාදයයි යට ආස්වාදයේ කරන්නේ මාංශ චක්සුසේයි කියලා. එහෙම නැහැ දෙකටම චක්කු චක්කු තමයි තියෙන්නේ. එකම වචනේ
තියෙන්නේ.
එතකොට ඒකෙන් තේරුම් ගන්න ඕනේ මේක මේ මේ එකම හැක්ගෙන කියන්නේ.
හරි.
දැන් අපි ප්‍රායෝගික ජීවිතයේ ගත්තොත් මිනිහෙක් මිනිහෙක් ඇහැකට කැමති වෙන අවස්ථාවක් කියලා බලන්න. අර මං ඉඳක් කිවි ඇහැකට කැමති වෙන්නේ මේ ඇහැ පේන තුරු ගියහම. හරි. පේන තුරු ගියහම. දැන් බලන්න කවදා හරි මොනවා හරි දෝෂයක් වෙලා ඔය ප්‍රෙෂර් වැඩි වෙලා හරි එයා දැන් එයාට බොඳ වෙලා වගේ පේනවා ඉදිරිය. එතකොට එයා මොකද තේරුම් ගන්නේ බොඳ වෙලා පේනකොට මේ වස්තු ඇත්තට බොඳ වෙලා කියලා තේරුම් ගන්නේ?
නෑ පේනම දුරනේ.
ඕ මොකක් හරි මේ ඇතුලේ දැන් දෝෂයක් වෙලා. මේ ගස් ටික ඒවා එදා ඊයේ තිබ්බ මේ දැන් බොඳ වෙන්න විදිහක් නෑ. දැන් මේ ඇහි තමයි දෝෂයක් වෙලා
තියෙන්නේ.
ඊට පස්සේ එයා බය වෙන්නේ නැද්ද? බය වෙනවනේ. ඊට පස්සේ වෛද්‍යවරයෙක් හොයන්න යනවා. ආක්ෂි වෛද්‍යවරයෙක් කියලා යනවා. මේක මට හොඳ කරගන්න ඕනි කියනවා. මේ අර එක කතාවක් එක දවසක් කියලා තිබ්බ මේ මාසේ ගියලු වෛද්‍යවරයෙක් ළඟට. මේක වෙන එකක් කිය. එතකොට කෙවලු මේ මට නම් මේ හොඳ කරගන්න ඕනි මේ කියන්නේ අනේ මහත්තයෝ මේ මට ධර්ම පොතක් බලන්න තිබ්බොත් ඇති කිව්වලු. මේ මේක හොඳ කරගන්න ඕනි කිව්වා. ඒක වෛද්‍යවරයා හැමලයි මෙච්චර කල් බැලුවේ නැද්ද කියලා. හරිද? ඒතකොට අර පේන්නේ නැතුව ගියාම තමයි ඒකේ අගේ දැනෙනියා. ඔය අපි දැන් කියන්නේ එයා නැති වුණාම තමයි ඒ මිනිහාගේ අගේ වැටෙන්නේ කියලා. ඒ වගේ අපිට ඇහැ කියන එක දැන් අර වගේ මොකක් හරි දෙයක් කළා එක වයසට යද්දි හරි දුර්වල වෙන්න ගත්තොත් ඊට පස්සේ මේ මිනිස්සයා කොච්චර දේවල් කරනවද ඒක නැවත ප්‍රකෘතිමත් කරන්න. ප්‍රෙෂර් හින්දා වෙනකොට එයා ප්‍රෙෂර් අඩු කරගන්න බලන්න. එතකොට බෙහෙත් ගල්වන්නකොත් ඒව කරනවා. එතකොට ඔය හැමදේම කරනවා. එතකොට එයාට මොකක්ද දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ කියලා කවුරුහරි ප්‍රශ්නයක් ඇහුවොත් මොකක්ද උත්තරේ
දෙන්නේ?
පෙනීම ලබා ගන්න හැ කියන එක ප්‍රකෘතිම කරගන්න. යම් රූපයක් නැති වෙලා තිබ්බද ඒක නැවත සකස් කරගන්න. අන්න එතනදී අපි ඒ සිතට අරමුණු වෙන්නේ මොකද්ද කියලා හිතුවත් මොකද්ද කියන්නේ? ඇහැ. ඇහැ කියලා තමයි කියන්නේ. එතකොට එයා ඇහැ ගැන එයා දන්නේ කොහොමද? මේ ඇහැ ගැන මේ කියලා එයාට අපිට අදහස එන්නේ චක්කු විඤ්ඤාණයේ ඇසුරෙන්. චක්කු විඤ්ඤාණය අර බොඳ වෙලා වස්තු පේනවා කියන්නේ දැන් අවට අපිට දැනෙන්නේ නැහැ හරියට. බොඳ වෙලා මෙතන මොන ගහක්ද? මෙතන ගහ මේ ගහට අර ගහ කොච්චර දුරින්ද තියෙන්නේ? ඒ පුද්ගලයා කොච්චර දුරින්ද කියන එක තමයි චක්කු විඤ්ඤාණයේ ස්වභාවය. කියන්නේ අවට තියෙන වස්තු ගැන දැනගන්න. එතකොට මේ මෙතන බාධකයක් තියෙනවද නැද්ද? දැන් බොඳ වෙලා තියෙනකොට මොකද වෙන්නේ? ඒ දැනීම හරියට නැහැ. ඒක හරියට නැහැ. මෙතන බාධකයක් තියෙනවද? එතකොට එක වස්තුවකට අර වස්තුව කොච්චර දුරින්ද? ඒ දැනුවත් වීම නැහැ. එතකොට දැන් ප්‍රශ්නයක් නේ. එතකොට එයා ඒ තුලින් හැබැයි තේරුම් ගත්තේ මොකද්ද? වස්තු බොඳ වෙලා නෙවෙයි. මේ ඇහි ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඉතින් ඒකම නිසා තමයි ඔය ඇහැ ගැන ත්‍රිපිටකයේ ධර්ම සංගණි ප්‍රකණේ අර්ථ දක්වනවා ඇහැ කියන එක අපිට තෝරගන්න විවිධ ආකාරයෙන්. ඇහැ කියන එකට කියලා තියෙනවා මේ යමක් නිසා චක්කු විඥානය උපදීද කියලා ඒ අර්ථ දක්වීමේ කොටසක් තියෙනවා. ඒ මොකද එහෙම අර්ථ දක්වලා තියෙන්නේ. එතකොට ඒකෙන් තමයි අපි අනිත් පැත්තට ඇහැ කියන එක තෝරගන්නේ. ඒතොර යමක් නිසා චක්කු විඥානය උපදිනවා නම් ඒ රූපේ තමයි ඇහැ කියලා. ඇහැ ගැන විශේෂයෙන් මිනිහෙක් දැනගන්නේ චක්කු විඥානයේ ආශ්‍රයෙන්. ඔව්. එතකොට දැන් අපි මොකද්ද කියන්නේ? ඇහැ කියන්නේ ප්‍රසාද රූපේද මාංශ චක්සුසේද? දෙකම නෙමෙයි. අර මේක ගන්න ඕනේ මිනිහෙක් යම් මොහොතක ඇලෙන මේ ප්‍රිය කරන දේ. ඒක තමයි ගන්න ඕනේ. එයා ප්‍රකෘතිමත් කරගන්න හදන දේ නැති වුණහම. ඒකයි. ඒකයි දැන් මේ පට්ටාවනේ තියෙන පාටයෙන් පේන්නේ. අනිත් ලෙස ඒක තමයි දකින්නේ. අර ඔන්න වයසට යනකොට ඔන්න ටික ටික 40 ඇඳිරි එනකොට මිනිහෙක් තේරුම් ගන්නවා කාලයක් මුලින් ඕකට උත්සාහත් වෙනවා එක එක දේවල් කරන්න. ඊට පස්සේ ධර්මයක් අහලා එයා තේරුම් ගන්නවා තව වයසට යනකොට නෑ මේක කොහොම වුණත් නැති වෙලා යනවා. මේක මේ කර්ම ශක්තිය තවත් නිකුත් හේතුන් මත සැකසීලා තියෙන්නේ. මේක ඒ හේතුන් දැන් ටික ටික දුර්වල වෙනකොට නැති වෙලා යනවා. අන්න එයා මොකද තේරුම් ගත්තේ? ඇසේ අනිත්‍ය ස්වභාවය. ඒතර තව එක්කෙනෙක් දැන් තරුණ කාලේ ඔක එච්චර තේරෙන්නේ නැහැ. එයා ඇස මගේ පෙනීම හොඳයි. මට ගොඩාක් සියුම් රූප පේනවා. එහෙම එමෙ එයා ඒක අභිනන්දනය කරන්න පුළුවන්. ඇස ආසාදනය කරනවා කියන්නේ ඒක. ඒතර මේ අපි රූප තේරුම් ගන්න ඕනේ අපේ ජීවිතයේ කෙලස් හැදෙන හැටිත් එක්ක නොහැදෙන හැටිත් එක්ක අනිත්‍යතාවයක් අපි දකින්න ඕනේ අපි ජීවිතයේ අර වඩාත් ඇලුම් කරන ආකාරයෙන් නේද අපි මාංශ චක්ෂසේ කියලා කිව්වොත් අපි මේ මස් වලට ඇලුම් කරනවා නෙමෙයි මස් වලටත් ඇලුම් කරන අවස්ථා වෙනම තියෙනවා ඇඟේ හොඳට මස් තියෙනවනම් බොඩි බිල්ඩින් කරන එක්කෙනෙක් කැමති හරි එතකොට එනට ඇහි මස් තියෙන එකට ඇති කැමැත්තක් තියෙනවා ඒක තිබ්බත් එකයි අපිට ප්‍රධාන වශයෙන් අවශ්‍යන්නේ පෙනීම කියන එක. පෙනීම ගැන දෙන යම් රූපයක් තියෙනවාද ඒක ප්‍රകൃතිමත් වෙලා තියෙනවා. එහෙම නැත්නම් වෙන්නේ අර භාවනාව නිකන් මේ ප්‍රායෝගික නැති 아무තු මනං කල්පිත එකක් බවට පත් වෙනවා. මේ ප්‍රසාදේ අනිත්‍යතාව හිතුවයි කියලත් මේ වැඩක් වෙන්නේ. මිනිහට ඇත්තටම හිතෙනවා නම් මේ පෙනීම ගැන දෙන ස්වභාවය නැති වෙන්න පුළුවන් කියලා. එයා ජීවිතේ කලකිරෙනවා.
නේ
කවදා හරි මෙහෙම මේක නැති වෙලා තියෙන්න පුළුවන්. මුකුත් පේන්නේ අන්ධව ගත කරන්න වෙන්න පුළුවන්. එතකොට එයා මේ තරුණ කාලේ ප්‍රමාද වෙන්න හොඳ නෑ කියන අදහසට
එනවනේ.
අන්න ඒක හොඳට වැදගත්. එතකොට ඒ පරමාර්ථ කියන එක ඒ ආකාරයෙන් හොඳට තේරුම් ගන්න ඕනේ මේක යෙදුවේ නිවන සඳහා.
අනිකින්දයන් වලටත් ඒ විදිහමයි.
ඔව් අනිකින්දයන් වලටත් එන සෝතේ ගාහනේ ඒ රූප කියලා ගන්න මේවා අරමුණු වන දේවල් හැටියට තමයි පට්ටානේ දක්වලා තියෙන්නේ. ත්‍රිපිටකේ කොහෙවත් ඒවා අපිට අරමුණු වෙන්නේ නෑ කියලා දක්වලා නෑ. එතකොට අර නිකන් ඔපෙනේ නාමතු දෙයක් නෙමෙයි. පේනවා අපි ඒවා එක්කෝ නිත්‍ය සංඥාවෙන් අපි ඒවා දකිනවා. අරමුණු කරනවා. එක්කෝ සාස්ත්‍රත්ව විදිහට අරමුණු කරනවා. එතනයි දෝෂය තියෙන්නේ. දැන් ඔය බුදුරන් වහන්සේ ත්‍රිපිටකේ ඔය කොහෙවත් කියලා නෑ මේ කය අනිත්‍ය නැහැ කියලා. එහෙම නැත්නම් ලොකු දේවල් විතරයි අනිත්‍ය. මේ පොඩි දේවල් විතරයි අනිත්‍ය ලොකු දේවල් අනිත්‍ය නැහැ කියලා. අටුවාවල වුණත් අය එහෙම කියලා නෑ දැන් මොකද නැවත නැවත සූත්‍රවල කොහොමද තියෙන්නේ මේ ශරීරය කයි කියන එක අනිත්‍ය දෙයක් හැටියට තමයි තියෙන්නේ. ඒක රූප සමූහයක් වුණාට ඒක මේ ඒක අනිත්‍යයි කියලා මේ නොකිය යුතුයි කියලා කියන්නේ ඒක අනිත්‍යයි කියලා නැවත නැවත කියලා තියෙනවා. ඉතින් අන්න එහෙමයි මේ තේරුම් ගන්න ඕනේ මේක ධාතු කර්මස්ථානයේ වුණත් අටුවාවල තියෙන්නේ මේ නොපෙනෙන දෙයක් හැටියට නෙමෙයි සාමාන්‍ය තද ස්වභාවයේ තියෙන වස්තු ලොකු දේවල් හැටියට තමයි ධාතු කර්ම ස්ථානේ තියෙන්නේ විසුද්ධි මාර්ගය වුණා තියෙන්නේ එහෙම.
කාය ස්පර්ශය කොහොමද
කායට? කාය ස්පර්ශය දත්තකේ කියන්නේ බවද? ස්පර්ශය කියන්නේ අර ස්පර් පොට්ටබ්බ ආයතනය කියන එකද? ඒක ඉතින් මේ සමහරලාට කය රස්නේ සමහරලාට රස්නේ නැහැනේ. එතකොට රස්නේ වෙලාවට අපිට රස්නේ දැනෙනවනේ. එතකොට මොකද ඒක රස්නේ අර රස්නේ නැති වෙලා නේ. දැන් සිසිල් වෙලා. එතකොට ඒක අනිත්‍ය. සමහරලාට කයේ තද්ද ගතියක් දැනෙනවා. එක එක තැන්වල සමහරලාට ඒක දැන් නැති වෙලා. ඒ පරමාර්ථ කියන වචනේ හොඳට බලන්න ඕනේ ත්‍රිපිටකයේ ඇදිච්ච හැටියට. අපි අරවට බලන්න ඕනේ ස්කන්ධ ධාතු ආයතන කියලා.